මේ ළඟට අනුරාධ ජයරත්නමැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගලු මූලාශ්‍ර රුඩකරු මන්තුතුමනේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම මේ අයවැය අතුරු අයවැය ඉදිරිපත් වෙන වෙලාවේදී රට පිළිබඳව විවිධ බලාපොරොත්තු එහෙමත් නැත්නම් සහන ලබා දෙන ක්‍රමවේද මේවා පිළිබඳව බොරු මතවාද ගොඩනගලා ඉදිරිපත් කරන්න පුළුවන් අයවැයක් නෙවෙයි. මේකෙදී අපි විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණාව තමයි අපි මේ අතුරු අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී රට හැටියට රටට යම් කිසි විදිහක උත්තේජනයක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ඉලක්කයේ බලාපොරොත්තුව බවට පත් විය යුතුව තියෙන්නේ. අද එක පැත්තකින් මේ අතුරු අයවැය ලේඛනය දිහා බැලුවාම අපි දන්නවා අපි පවුල් ලක්ෂ 17ක් මේ රටේ සමෘද්ධි හැටියට පවුල් ලක්ෂ 17ක් රුපියල් 5000ක් ගන්නකොට ඒක 7500ක දීමනාව තව රුපියල් 2500කින් වැඩි කරනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න 7,26,000ට ඒ පොරොත්තු ලේඛනයේ ඉන්න සියලු දෙනාටත් අපි තව රුපියල් 5000ක් දෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මූලාශ්‍ර රූඩගලු මන්ත්‍රීතුමනි අපි යෝජනාවක් හැටියට මේකේ හැමදාම සමෘද්ධිය ලබන පවුල් ටික සමෘද්ධි වලට අපි වෙන් කරන මුදල් ටික හැබැයි මේ මුදලින් ජීවත් විය යුතුයි කියලා ඔවුන්ගේ ආකල්පයක් හැදෙනවා වෙනුවට අපිට ඔවුන් සැබවින්ම සමෘද්ධි ලබන පවුල් වලින් සමෘද්ධිමත් පිරිසක් බවට පත් කරගන්න පුළුවන් වුණාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා නම් 2023 වර්ෂය වෙනකොට මේ 100,000ක ප්‍රමාණය යම් ඉලක්කමකින් හරි පල්ලෙහාට ගේන්න 2024 අවුරුද්ද වෙනකොට යම් ඉලක්කමකින් පල්ලෙහාට ගේන්න ඒ ඉලක්ක සහගත වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි මං හිතන්නේ අද රට හැටියට අපේ යෝජනාවලිය බවට පත් විය යුතුව තියෙන්නේ. ඒ නිවැරදි වැඩපිළිවෙලට යම් යම් කාරණා සංශෝධනය කරගෙන බොහෝ පිරිස් සියලු දෙනා සතුටු කරන්න පුළුවන් අයවැයක් නොවුනට අද මේ විදියට හරි රට බරපතල අර්බුදයකට අපි මුහුණ පාලා ඉන්න වෙලාවක මේ ඉදිරිපත් කිරීම පිළිබඳව අපි එක පැත්තකින් සතුටු වෙනවා. අපි දන්නවා අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙතුමාලා වගකීම් බාර ගන්න කෙනෙකුට සියලු වගකීම් පැහැර හැරියා. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේදී අග්‍රාමාත්‍යවරයා හැටියට වගකීම බාර ගන්න කෙනෙකුට එතුමා ඒ වගකීම පැහැර හැරියා. ඊට පස්සේ ගෝඨාභය ජනාධිපතිතුමා කාලේ උග්‍ර ආර්ථික අර්බුදයක් ඇවිල්ලා මේ රට සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා විපක්ෂය හැටියට අපි දන්නවා හර්ෂය ඉන්නවා එරාන් ඉන්නවා අපේ දැනුම තියෙන මේකට එකතු වෙන්න පුළුවන් පිරිස ඉන්නවා ඒ සියලු දෙනා එකට එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට අරගෙන යමු කියනකොට ඒකට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විරුද්ධ වුණා. එතුමා ඒ වගකීම එදා බාරගත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවසානයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන එකෙත් ඉදිරිපත් වීමකින්වත් තොරව ඒකෙනුත් එතුමා ඉවත් වෙන්න කටයුතු කරා. හැබැයි එහෙම රටේ සියලු දේවල් සුභවාදීව හරියටම ක්‍රියාත්මක කරනවා නම් මේ රටේ නායකයෝ ඉඳලා අවශ්‍ය නැහැ. එහෙම මේ රට මෙහෙවන්න ඒ අවස්ථාව වෙනකල් බලාගෙන ඉන්න නායකයෝ නම් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අද මේ අර්බුදයේ තියෙන වෙලාවෙදි ඉදිරි මාස 3ක හරි අතුරු අයවැයක් ගෙනල්ලා මේක නිවැරදි තැනට ගලපගන්න නිවැරදි තැනට පෙළගස්වන්න කටයුතු කිරීම පිළිබඳව එක පැත්තකින් මූලාශ්‍ර රුඩගරු මන්ත්‍රීතුමනි අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි අපිට මේ අයවැය ඉදිරි මාස 3ක අයවැය පිළිබඳ ඉදිරිපත් වෙන වෙලාවේදී 2023 වර්ෂය පිළිබඳව සැලසුම අපි දැන් ඉඳලා අපි සතුව තියෙන්න ඕනේ. අපිට බොහෝ විට අද තියෙන අපිට යපුම් මානසිකත්වය අපේ ආර්ථිකයේ යපුම් ආර්ථිකය හැබැයි මේ යපුම් ආර්ථිකය අපි යම් විදියකට ක්‍රමවේදකින් නිෂ්පාදිත ආර්ථිකයකට අපි අරගෙන යන්නේ නැත්තම් අපිට රටක් හැටියට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඕනම ශේෂ්ත්‍රයක ගත්තොත් අපිට යන්න පුළුවන් ඉලක්ක ටික අපි අද සම්පූර්ණ කරගෙන තියෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නය. හොඳම උදාහරණයක් ගත්තොත් අපි අද නව ශ්‍රීලන්තය ගත්තාම හොඳම අපනයන කරන රටවල් වල එකක් බවට අද ලංකාව අපි පත් වෙලා තියෙනවා. කිරි ගවයෝ ටික ගත්තොත් 113ක් ඉන්නවා. හැබැයි 102 මාර්ගකින් විතරයි අපි කිරි ප්‍රමාණය ගන්නෙ. අපේ DBRත් අපේ හිටපු ගරු ඇමතුමා ඉන්නවා. එක කිරි හරකකින් ඇවරේජ් එක ගන්න කිරි ලීටර් ප්‍රමාණය ලීටර් 2.5යි 3යි. හැබැයි අපිට මේක පහ දක්වා වැඩි කරගන්න පුළුවන් වුණොත් එක ගවයකකින් අපි 170ක් සම්පූර්ණ වෙනවා අපේ රටේ සම්පූර්ණ සමස්ත කිරි අවශ්‍ය කරන නිෂ්පාදිතේ. හැබැයි ඒ ඉලක්ක සහගත වැඩපිළිවෙලකට අපි යනවද කියන එක පිළිබඳව අපි සැලසුම් කළ යුතුව තියෙනවා. අනිත් පැත්තෙන් ගන්න කෘෂිකාර්මික පැත්තෙන් ගන්නකොට කෘෂිකාර්මික වශයෙන් අද 147ක් ඒ වගේ ප්‍රමාණයක් අද යැපෙන්නේ කෘෂිකාර්මික වශයෙන් මේ රටේ ගොවි ජනතාව මූලික කරගෙන. හැබැයි මූලාශ්‍ර රුඩගරු මන්ත්‍රීතුමනි අපි මේ රටට ආනයනය කරන මේ 2020-21 සංඛ්‍යා ලේඛන ටික බැලුවාම අල ටික විතරක් 2020 ඩොලර් මිලියන 39.8යි 2021 අවුරුද්දේ ඩොලර් මිලියන 37.3යි මිරිස් ටික විතරක් ගියන ඩොලර් මිලියන 94.8යි 2021 අවුරුද්දේ 92.7යි ලූණු ටික ගේන්න විතරක් අපි 2020 අවුරුද්දේ ඩොලර් මිලියන 148.7යි 2021 වර්ෂයේ ඩොලර් මිලියන 154.9යි හැම අවුරුද්දකම ඩොලර් බිලියන 100ක් අපි වියදම් කරලා තියෙනවා මේ කියන භෝග තුන විතරක් අපේ රට දානයනය කරන්න අල්ල ටික මිරිස් ටික ලූණු ටික ගේන්න විතර ඩොලර් බිලියන 100ක් අපි වියදම් කරලා තියෙනවා හැබැයි පුරන් කුඹුරු ටික ගත්තාම හෙක්ටයාර ලක්ෂයකට වැඩිය පුරන් කුඹුරු ප්‍රමාණයක් තියෙනවා එල්ආර්සී කට වගා කරලා නැති ඉඩම් ප්‍රමාණය ගත්තොත් හෙක්ටයාර 20000කට වැඩි අනිත් පැත්තෙන් ගත්තාම වැවිලි සමාගම් වල තියෙන ඉඩම් ටික ඊළඟට එල්ආර්සී එකේ අද කිසිම දෙයකට යොදාගත්තේ නැති ඉඩම් ප්‍රමාණය හැබැයි මේවා ටික අවශ්‍ය කරන වෙනස්කම් වලට අපි ඒ වෙනස අපි කරේ නැත්නම් මේ රට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ අපි පහුගිය ආණ්ඩුවට කොටාපේ ජනාධිපතිතුමාගේ රජය අපි කිසිම තර්කයක් නැහැ වැඩපිළිවෙල පිළිබඳව අපේ ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා ඒකෙදී අපි අසමත් මේ පිළිබඳ තර්කයක් නැහැ හැබැයි දැන් හරි මේක નિවරදිව මේ ඉන්න පිරිස අපි එකට එකතුලා මේක નિවරදි තැනට පෙළගස්ස ගන්න බැරි වුණොත් අපිට ඉදිරියේදී නැවත වාරයක් 2025 වේවා 30 වේවා මේ සියලු පාර්ලිමේන්තු වල කතා කරන්න වෙන්නේ ආර්ථිකය කඩාගෙන වැටිච්ච හැටි එහෙම නැත්නම් මේ රට විනාශ වෙච්ච හැටි මේ රටේ නැවත ඒ ඉතිහාසය වෙච්ච වැරදි අඩුපාඩු කතා කරනවා වෙනුවට අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ ඒ වගේම තමයි මූලාශ්‍රම ක්‍රීඩාගාරු මන්ත්‍රීතුමනි අපි සේවා ආර්ථික පිළිබඳ කතා කරනවා මේ රට සංචාරක කර්මාන්තයත් එක්ක විශාල ආදායම් උපයන රටක් අනික් පැත්තෙන් අධ්‍යාපනයේ හැටියට ගත්තොත් අධ්‍යාපනය අද විශ්වවිද්‍යාල සඳහා හැම ආණ්ඩුවක්ම ඒක පෞගේ කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාද ගෝඨාභය ජනාධිපතිතුමාද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද හැබැයි මේ මොන රජයේ හැම රජෙම පත් වෙලා මොනවද කරේ විශ්වවිද්‍යාල ටික හදන්න අධ්‍යාපනය ටික හදන්න ඒ සියලු කාරණා වෙනුවෙන් කතා කරා හැබැයි 2010 අවුරුද්ද විතරක් රුපියල් බිලියන 15ක 20ක මුදල් ප්‍රමාණයක් මේ රටෙන් පිටට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් 2022 වර්ෂය වෙනකොට මොනතරම් විශාල මුදල් ප්‍රමාණයක් මේ රටෙන් එළියට ගිහිල්ලා තියෙනවද කියන එක පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. ඒ නිසා ගරු මූලාශ්‍රවණ රුඩ ගරු මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් එක යෝජනාවක් කරනවා. අපි බොහෝ විට එළියේ ඉන්න සියලු දෙනා චෝදනා කරනවා 225 පිළිබඳව මේ ඉන්න ඔලුගෙඩි පිළිබඳව කතා කරනවා. මේ 225 මේ වැඩේ හරියට කරනවද කියන එක පිළිබඳව කතා කරනවා. හැබැයි අපි ආයතන වල ඉන්න නිලධාරි සභාපතිවරු අධ්‍යක්ෂක ජෙනරල්වරු අවුරුදු 15 20 එකම පුටුවල ඉන්නවා මේ රටේ ජල කළමනාකරණය ගත්තොත් අද පානීය ජලයේ 140%කට පානීය ජලය නැහැ. හැබැයි මේක මහවැලිය වාරි මාර්ග එමත් නැත්නම් අපේ විදුලි බල මණ්ඩලය ඒ වගේම ජල සම්පාදන මේ අමාත්‍යාංශ හතරේ ප්‍රධානීන් හතර දෙනා ගෙනල්ලා 140 ඉතුරු අයට ජලය දෙන්නේ කොහොමද කියලා අහුවාම සැලැස්මක් තියනවද කියන එක පිළිබඳ ප්‍රශ්නය. එහෙව් රටක අපි කාරක සභාවක් හරි හදලා මේ ආයතන වල ඉන්න නිලධාරීන් ඒ අවශ්‍ය කරන ඉලක්කයට ආයතන අරන් ගියපු නැති නිලධාරීන් පිළිබඳවත් හොයන වැඩපිළිවෙලක් අපි සදිය යුතුයි කියන එක විශේෂ යෝජනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගෞරවනීය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මෙම අයවැය සඳහන් කළ තියෙන්නේ අතුරු අයවැයක් හැටියට. දැන් මම කැමති කතා කරන්න මේ රට අද පත් වෙලා තියෙන මේ අර්බුදයේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විශේෂයෙන්ම මම කියන්නට ඕන 1977 පසුව රට පාලනය කරපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සමය වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මෙම හැම කාලයකම කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැතුව සංවර්ධන උපාය මාර්ගයක් නැතුව දියත් කරපු ප්‍රතිඵලවල ප්‍රතිඵලයක් හැටියට තමයි අද රටක් විදියට අපි අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. රටේ අභිමානය නැති වෙලා තියෙනවා. ණය බරින් පීඩිත ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ආර්ථිකය ගෙනියන්න කිසිම පසුබිමක් නැහි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි සිංගප්පූරුවක් වෙන්න, කොරියාවක් වෙන්න, ජපානයක් වෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් බොහෝ අයත් සිහින දකිනවා. මා කැමති මේ වැදගත් අවස්ථාවේදී අදහස් කීපයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. මුලින්ම කියන්නට ඕන මේ මුළු මහත් ලෝකයම අද මුහුණ දෙන අර්බුදය. මා කැමති එකට කියන්න අවුරුදු 150 ඉතිහාසය තුළ පැන නැගිච්ච ලෝක අර්බුදය කියලා. පොසිල් ඉන්ධන හා ගල්ලංගුරු භාවිතයට ගනිද්දී කවුරුවත් හිතුවේ නෑ මේක විශාල බරපතල අර්බුදයක් වෙයි කියලා. වේගයෙන් දුවපු අධිපරිභෝජනවාදී තරඟකාරී වෙළඳ ආර්ථිකය තුළ මනුෂ්‍ය සංහතියේ පැවැත්ම අද බරපතල අර්බුදයකට පත් වෙලා තියෙනවා. ලෝක ජනගහණයෙන් අද කෝටි 100ක් එනම් බිලියනයක් බඩගිනිකාරයෝ බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට චීනයේ ප්‍රදේශ ප්‍රාන්ත කීපයක් බොන්න වතුර නැහැ. ගමනාගමනයේ සිදුවෙච්ච ගංගා ධාරාවල වතුර නැහැ. පැලිවලම් පැලිලා කුඹුරු පාළු වෙලා එක පැත්තකින්. ඒ වගේම යුරෝපය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට ඉහළට ගමන් කරලා තියෙනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේක ඉබේ ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. මේක පසුගිය සියවසකට අධික කාලයක් තුළ දියත් කරපු වැරදි සංවර්ධන උපාය මාර්ගවල ප්‍රතිඵලයක්. ඒ නිසා අපට ලෝකේ බලවත් රටවලින් අය හම්බ වේවි. IMF එකට ගියාම කේතුමතියක් පහළ වේවි කියන සිහින මාලිගාවල ඉඳලා මේ රටට විසඳුමක් නැහැ. මේ රටේ විසඳුම තියෙන්නේ විකල්ප ක්‍රියාමාර්ගයකින් පමණයි. මේ රට අපි සරලව ගත්තොත් කරුණු දෙක තුනක් මා කියන්න කැමති. මිට පෙරත් අපි කීප අවස්ථාවක සඳහන් කළා, කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ ඒක. ගල්ලඟුරු හා තෙල් භාවිතය අද අපි ගන්න විදිය ගත්තොත් අද තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරාම රුපියල් 130 සිට 150 අතර කාලයක් වෙන යුනිට් එකක්. සූර්යාලෝකයෙන් නිෂ්පාදනය කරාම රුපියල් 20යි 22යි. වතුරෙන් නිෂ්පාදනය කරාම නැත්නම් හයිඩ්‍රෝ පවර් ගත්තම රුපියල් 5යි. රුපියල් 5යි, රුපියල් 22යි, රුපියල් 130යි. ඔබට දැන් තේරෙනවා ඇති ගල්ලඟුරු හා තෙල් වලින් ගත්තම රුපියල් 70 සිට 130 දක්වා මුදලකට, 140 දක්වා මුදලකට යුනිට් එකකට වැය වෙන මුදල. එහෙනම් අපට අපි තේරුම් ගන්න ඕන ගල්ලඟුරු හා තෙල් මත පදනම් වෙච්ච ඒ ගමන අපට යන්න බැරි බව. නමුත් මේ වගේ අර්බුදයක් තියෙද්දි මම ඇමතිවරයාට කීප අවස්ථාවක කිව්වා, කෝ ජනන සැලැස්ම, මේ වගේ අර්බුදයක් තියෙද්දි කිසිම ජනන සැලැස්මක් මේ වෙනකන් ඉදිරිපත් කළ නැහැ. අපට විකල්පය 2015ට වඩා 2020 වෙනකොට ඉතාම පහසු වෙලා තියෙනවා. සුලම් බලයේ ඒ කාලේ ගල්ලඟුරුට වඩා මිල වැඩි. අද ඒක ඊට වඩා හුඟක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම හිරු එළියත් ඒ වගේ. ඉතින් මේ හිරු එළිය හා සුලඟ කියන්නේ අපිට තියෙන ස්වභාවික බලශක්ති විභවයන්. අපි මේවා පරිහරණය කිරීපල කිසිම අදහසක් නැහැ. අපි කිව්වා සැහැල්ලු මෝටර් සයිකල්, ඉලෙක්ට්‍රික් සැහැල්ලු ඉලෙක්ට්‍රික් බර වාහන, ඒ වගේම ගොවි උපකරණ අද ඉලෙක්ට්‍රික් විදිහට ඕන තරම් චීන වෙළඳපොලේ තියෙනවා. අපට ඒ ගැන කිසිම අදහසක් ඇත්තේ නැහැ. ඉතින් මම කියන්න කැමති කරු සභාපතිතුමනි, මේ අයවැය එතුමා ජනාධිපතිතුමා කියන එතුමා පරණ කාලේ කරන්න හිතපුවා ඔක්කොම ඇන හිටියා කියලා. මොනවද පරණ කාලේ කරන්න හිතපුවා? අපට තිබුණා අපේ රටේ ඇති වෙන්න තරම් රෙදි නිෂ්පාදනය කරන්න රෙදි කම්හල්.
කාලේ අවසානයි අපේ අහන්න.
ගරු සභාපතිතුමා අවසන් කරනවා. ඒ රෙදි කම්හල් ඔක්කොම ටික නැතර නැති වුණා. පොහොර නිෂ්පාදනය කරන්න, පොහොර නයිට්‍රජන් හදන්න දැවැන්ත පොහොර නිෂ්පාදනාගාරයක් තිබුණා. ආය ඔක්කොම විකුණලා දැම්මා. ඒක තමයි අපිට 77 පස්සේ අත්වෙච්ච ඉරණම. ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් ගත්තම මේ අයවැය අපි කිව්වා සර්වපාක්ෂික කැඳවන්න, ඇමතිකම් ගන්න නෙවෙයි, තනතුරු ගන්න නෙවෙයි. ගරු සභාපතිතුමනි අපි කිව්වේ මේ ගැන සාකච්ඡා කරන්න. අපි ජාතියක් හැටියට එකතු වෙලා මේ අර්බුදෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදමු. නමුත් මේ අයවැය ලේකනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අර මොළ හතානෝ කියලා කලින් කතාවක් තිබුණනේ, ඊට එහා ගියපු අමුතු දෙයක් මේ අයවැයේ ඇත්තෙම නැහැ. ඒ නිසා මේ අයවැය තනි පුජ්‍යල කණ්ඩායමක කිසිම නිර්ර්ථක ලියවිල්ලක් බව ප්‍රකාශ කරමින් මේ අයවැයේදී අපට කළ හැකි දේ ඡන්දේ දීමෙන් වැළකී සිටීම කියන එක ප්‍රකාශ කරමින් අපි කියනවා මේ රට වැතිච්ච අගාධයෙන් ගොඩ ගැනීම සඳහා කරුණා කළා සමස්ත එකමුතුවක් රටේ ඇති කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Next, Honorable Rishad Badruddin, you have 7 minutes.
Bismillah ar-Rahman ar-Rahim. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, ஒரு இடைக்கால வரவு செலவு திட்டம் 4 காலத்துக்காக இன்றைய ஜனாதிபதியினால் நிதியமைச்சராக இருக்கின்ற அவர் சமர்ப்பித்திருக்கிறார். இது ஒரு நீண்ட நாட்டுடைய இன்றிருக்கின்ற மிக மோசமான வங்குரோத்து நிலையை இந்த நாட்டின் இந்த நிலையிலிருந்து இந்த வங்குரோத்து நிலையிலிருந்து நாட்டை கட்டி எழுப்புவதற்கான ஒரு வரவு செலவு திட்டம் அல்ல. என்றாலும் ஒரு தற்காலிகமாக இந்த வரவு செலவு திட்டம் சில நல்ல விடயங்களை அவர் சொல்லியிருக்கிறார். ஆனால் எந்த அளவுக்கு அந்த விஷயங்களை நடைமுறைப்படுத்துவதற்கு முடியுமோ என்பது கேள்விக்குறியாக இருக்கிறது. அந்த வகையிலே செலவு 4,420 மில்லியன் டாலர். அதே போல வரவு வருமானம் தரக்கூடிய வழி 2094 மில்லியன் டாலர் காட்டப்பட்டிருக்கிறது. எனவே மிகுதி கடன் பெற்று அல்லது அதை எவ்வாறு செயல்படுத்தப் போகிறார்களோ என்பது தெரியவில்லை. என்றாலும் சொல்லப்பட்டிருக்கின்ற அதாவது மிகவும் துன்பத்திலே கஷ்டத்திலே வறுமையிலே வாடுகின்ற மக்களுக்காக அல்லது சமூர்த்தி பயனடைகின்ற மக்களுக்காக சொல்லப்பட்டிருக்கின்ற அந்த விடயங்களை அரசியலுக்கு அப்பால் நடைமுறைப்படுத்தப்படுமாக இருந்தால் அதை நாங்கள் சந்தோஷப்படுவோம். ஆனால் இன்று மிக மோசமான நிலையில் நாட்டு மக்கள் பஞ்சத்தின் விளிம்பில் இருக்கிறார்கள். ஒரு நேர உணவுக்காக கஷ்டப்படுகின்ற மிக மோசமான நிலை. நேற்று கூட ஒரு அரசு அதிகாரி எனக்கு சொன்னார், ஒரு தாயும் ரெண்டு பிள்ளைகளையும் கொண்ட ஒரு தாயை தலைமையாக கொண்ட ஒரு குடும்பம் வறுமையினால் தங்களுடைய உயிரை மாய்த்து கொள்வதற்காக அவர்கள் முயற்சி செய்ததாகவும், அவ்வாறான அந்த முயற்சி பலனளிக்காமல் வைத்தியசாலைக்கு கொண்டு வரப்பட்டு அந்த குடும்பம் தற்பொழுது காப்பாற்றப்பட்டுள்ளதாக, இதேபோல எத்தனையோ குடும்பங்கள் இன்று தன்னுடைய வயிற்று பசியை போக்க முடியாமல் இந்த நாட்டிலே மிக கஷ்டமான ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார். அந்த மக்கள் எந்த குற்றமும் செய்யவில்லை. இந்த நாட்டிலே சுதந்திரத்துக்கு பிறகு வந்த ஆட்சியாளர்களும் அதேபோல இந்த பாராளுமன்றமும் தான், இந்த பாராளுமன்ற உறுப்பினர்களும் தான் இதற்கான பொறுப்பை எடுக்க வேண்டும். அதிலும் ஆக மோசமாக இந்த கோட்டாபய ராஜபக்ச ஜனாதிபதி அவர்களுடைய இந்த குறுகிய கால ஆட்சியிலே ஒரு திட்டமிடல் இல்லாத ஒரு அரசாங்கமாக, ஒரு மமதை பிடித்த அரசாங்கமாக, ஒரு இனவாதத்தை விதைத்து அதனூடாக இந்த நாட்டிலே கலவரங்களை தூண்டி மக்களிடமிருந்த சமத்துவத்தை சகோதரத்துவத்தை நாசப்படுத்தி தொடர்ந்தேச்சியாக இந்த ஆட்சி கதிரையிலே அமரலாம் என்று எண்ணி செயல்பட்ட காரணத்தினால் விவசாயிகளுடைய வாழ்விலே ஒரு துன்பத்தை ஏற்படுத்தி விவசாயிகளை ஓட்டுக்கு வரச் செய்து, அதன் பிறகு இன்று கை தொழிற்சாலைகள் மூடப்படுகின்ற, மீன்பிடி தொழிலை செய்கின்ற, குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற வன்னி மாவட்டத்திலே அடிக்கடி மீனவர்கள் இப்பொழுது கூட தொலைபேசி அழைப்பு, அமைச்சரிடம் சொல்லுங்கள், மீனவர்களுக்கு வழங்குகின்ற மண்ணெண்ணெய் போதாது, விவசாயிகளுக்கு வழங்குகின்ற டீசல் போதாது, ஈவன் டிராக்டர்ஸுக்கு கூட போலிங்கிலே நின்று டீசல் அடிக்க வேண்டிய நிலை, எல்லா வீட்டிலும் டிராக்டர்கள் கிடையாது. ஒரு கிராமத்தை எடுத்துக்கொண்டால் 4-5 டிராக்டர்கள் இருக்கும், அவர்களுக்கும் போலிங்கிலே நின்று இந்த 20 லிட்டர் தான் வழங்குகிறார்கள். எனவே இந்த நாடு எவ்வளவு செழிப்பான ஒரு நாடு, எவ்வளவு வளம் நிறைந்த நாடு, எவ்வளவு கல்வியலாளர்களை கொண்ட ஒரு நாடு. இந்த நாட்டை இந்த ஆட்சியாளர்கள் தங்களுடைய இருப்புக்காக நாசப்படுத்தி கடந்த 2 வருஷ காலத்துக்குள்ளே இந்த நாடு இன்னும் எத்தனை வருடங்கள் இந்த நாட்டை கட்டி செல்லுமோ, இந்த நாட்டை கட்டி எழுப்புவதற்கு என்பது ஏக்கமாக இருக்கின்றது. எனவே அவ்வாறான ஒரு மோசமான நிலையை இந்த நாட்டிலே கடந்த 2 வருட காலத்துக்குள் இந்த ஆட்சியாளர்கள் ஏற்படுத்தி இருக்கிறார்கள். அவர்கள் செய்த தவறுகளை ஒன்றொன்றாக நாங்கள் சொல்லி நேரத்தை நான் கழிக்க விரும்பவில்லை. என்றாலும் அண்மையிலே யுனிசெஃபுடைய அறிக்கையை நீங்கள் பார்க்கலாம், எங்களுடைய மாணவ செல்வங்கள் இந்த நாட்டின் எதிர்கால சொத்துக்கள் என்று அவர்களுடைய நிலை பரிதாபகரமான நிலை. அவர்களுடைய போசாக்கின்மை காரணமாக அவர்கள் பாதிக்கப்படுகின்ற விதம் அங்கு சொல்லப்பட்டிருக்கிறது. அதுபோலதான் பாடசாலைகள் 2 வருடங்களுக்கு மேலாக மூடப்பட்டிருந்ததனால் இன்று பாடசாலை கல்வியில் பெரிய பாதிப்புகளை நாங்கள் பார்க்கிறோம். அதேபோல இந்த பொருட்களுடைய விலை 300 மடங்கு சில பொருட்களுடைய விலை. நாங்கள் இந்த ஆட்சியை பொறுப்பு கொடுக்கின்ற பொழுது இருந்த பொருட்களுடைய விலையோடு ஒப்பிடுகின்ற பொழுது எல்லா பொருட்களும் 300 மடங்கு 400 மடங்கு அதிகமாக இருக்கிறது. ஒரு சாதாரண குடும்பத்தினால் வாழ முடியாத துர்ப்பாக்கி நிலை ஏற்பட்டிருக்கிறது. ஒரு சாதாரண குடும்பம் தன்னுடைய வாழ்க்கையை முன்னெடுக்க முடியாத இந்த துர்ப்பாக்கிய நிலையிலிருந்து அந்த குடும்பங்களை காப்பாற்றுவதற்கு தேவையான அத்தியாவசிய பொருட்களையாவது இந்த அரசாங்கம் அவசரமாக திட்டமிட்டு ஒரு சாதாரண விலையிலே கொடுப்பதற்கு அவருக்கான விலை கட்டுப்பாடுகள் இன்றில்லை. வியாபாரிகள் தான் விலைகளை தீர்மானிக்கின்ற ஒரு மோசமான நிலை இந்த நாட்டிலே ஏற்பட்டிருக்கிறது. இன்று டாலர் தட்டுப்பாடு காரணமாக இந்த மாதிரியான நிலை வந்திருக்கிறது. ஆனால் எங்களுடைய பல இஸ்லாமிய அமைப்புகளுக்கு வந்து பல அமைப்புகளை தடை செய்து அவர்களுக்கு உலகங்களில் இருந்து பல மத்தியகிழக்கு நாடுகளில் இருந்து வந்த இனாமாக வழங்கப்பட்ட எத்தனையோ கொடுப்பனவுகள், எத்தனையோ திட்டங்கள், அனாதைகளுக்கான கொடுப்பனவுகள் எல்லாம் இன்று அதாவது தடை செய்யப்பட்டிருக்கிறது. எனவே இந்த நாட்டுக்கு வரவேண்டிய நல்லதை கூட கடந்த 2 வருட காலத்துக்குள்ளே இருந்த ஆட்சியாளர்கள் தடுத்து, அதாவது இந்த நாட்டு இன்று எல்லா துறையிலும் மிக மோசமான நிலைக்கு தள்ள தள்ளப்பட்டிருக்கிறது. எனவே வெட்டு அதிகரிப்பு என்பது ஒரு ஆபத்தை ஏற்படுத்துகிறது. அதே போல எரிபொருட்களுடைய விலை அதிகரிப்பு, குறிப்பாக மீனவர்கள் இன்று மண்ணெண்ணெய் விலை அதிகரிப்பினால் இன்று மிக கஷ்டப்படுகிறார்கள். அந்த விலைக்காவது மண்ணெண்ணெயை பெற முடியாமல் கஷ்டப்படுகிறார்கள். எனவே அமைச்சர் அவர்கள், காஞ்சன் அவர்கள் அந்த மீனவர்களுடைய விஷயத்திலே கவனம் செலுத்த வேண்டும்.
அதே போல
விவசாயிகளுடைய நிலை மோசமாக இருக்கிறது. அவர்களுக்கு தேவையான டீசல் வசதிகளையும் செய்து அவர்களுடைய பிரச்சனையை தீர்க்க வேண்டும் என்றும், அதே போல பயங்கரவாத தடுப்பு சட்டம் என்ற ஒரு ஆபத்தான சட்டம், அதை பயன்படுத்துவதை இந்த அரசு நிறுத்த வேண்டும். அந்த சட்டம் மீள அமைக்கப்பட வேண்டும். அதனூடாக பாதிக்கப்பட்ட ஒருவன் என்ற வகையில் இன்னும் எத்தனையோ தமிழ் முஸ்லீம் இளைஞர்கள் சிறையிலே அந்த சட்டத்தினால் பாதிக்கப்பட்டவர்கள் இருக்கிறார்கள். அவர்களையும் அவசரமாக விடுதலை செய்யப்பட வேண்டும். அதே போல இன்றிருக்கின்ற விவசாய பஞ்சம், அதாவது இந்த அரிசியை இறக்குமதி செய்கிறோம், ஏனைய உற்பத்தி பொருட்கள் இறக்குமதி செய்கிறோம், எமது காணிகள் இன்று வனங்கு திணைக்களத்துக்கு கீழே அல்லது வனஜீவி டிபார்ட்மெண்ட்டுக்கு கீழே அல்லது இராணுவத்துடைய கட்டுப்பாட்டு கீழே என்று அநியாயமாக பல்லாயிரக்கணக்கான லட்சக்கணக்கான ஏக்கர்கள் காணிகள் என்று மக்களுக்குரிய காணிகள் அடாத்தாக கெசட் பண்ணப்பட்டு அல்லது பறிமுதல் செய்யப்பட்டிருக்கிறது. அவற்றை மக்களுக்கு விடுவிக்கின்ற பொழுது, அதனுள்ள அதிலே விவசாயம் செய்வதற்கான வசதிகளை செய்து கொடுக்கின்ற பொழுது இந்த பஞ்சத்தை போக்குவதற்கான வசதியாக அது ஒரு காரணமாக அமையும். எனவே இன்று திருவில்காரர்கள் மிக கஷ்டப்படுகிறார்கள். அன்றன்று அதாவது 10 லட்சம் பேர் மட்டுமே இருக்கிறார்கள் திருவில் சொந்தக்காரர்கள். திருவில் ஓடுகின்ற சாதாரண இன்று சில பட்டதாரிகள் கூட தொழில் இல்லாதவர்கள் திருவில் ஓடுகின்ற நிலை. எனவே அவர்களுடைய அவர்களுக்கு வழங்குகின்ற அதாவது பெற்றோருடைய அளவு போதுமானதல்ல. எனவே அதை அதிகரித்து வழங்குவதற்கான ஏற்பாட்டை அமைச்சர் அவர்கள் செய்ய வேண்டும். அதே போல இந்த திட்டமிடல் இல்லாமல், பொருளாதார திட்டமிடல் இல்லாமல், தனக்கு விரும்பியதையெல்லாம் கடந்த 2 வருட காலமாக இருந்த அரசாங்கம் செய்ததனால்தான் இந்த நாடு இவ்வளவு ஒரு மோசமான நிலைக்கு வந்திருக்கிறது. இப்பொழுது நாங்கள் கேள்விப்படுகிறோம், அமைச்சர் பதவிகளை கேட்டு லிஸ்டை ஜனாதிபதிக்கு அனுப்புவதாக. தயவு செய்து அவ்வாறான வேலைகளை செய்யாதீர்கள். அமைச்சர்களை அதிகமாக நியமிப்பதன் ஊடாக நாட்டு மக்களை இன்னும் கோபத்துக்குள்ளாக்காமல் ஒரு சிறு தொகை அமைச்சர்களோடு நீங்கள் இந்த நாடு இருக்கின்ற முக்கட்டான நிலையிலிருந்து விடுபடுவதற்கு IMF கூட சொல்லியிருக்கிறார்கள், மக்களுடைய மெண்டேட்டை தேவை என்று சொல்லியிருக்கிறார்கள். எனவே அவசரமாக ஒரு பாராளுமன்ற தேர்தலுக்கு சென்று மக்கள் விரும்புகின்றவர்களை மீண்டும் இந்த பாராளுமன்றத்துக்கு கொண்டு வருவதன் ஊடாக மட்டும்தான் இந்த நாட்டிலே ஒரு ஸ்திரத்தன்மையான ஒரு பொருளாதாரத்தை, மக்கள் விரும்புகின்ற ஒரு ஆட்சியை கொண்டு வரலாம். அதற்கு ஆவண செய்ய வேண்டும் என்று இந்த ஜனாதிபதியிடம் கேட்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. மிலான கரு ரோஹித் அபேகுணவர்தன மெத்தும் அபுத்துவான வினாடி 14 காலையாக தீரும்.
கரு முலாசன மந்திரி துமணி அபுத்துவாடி சுதிவாந்த வேணவா மே அவஸ்தாவிதி ரணில் விக்ரமசிங்க கரு ஜனாதிபுத்துமா விசிங் மே வசரே இதிரி மாச கீபேட இதிரிபாத் கரப்பு அத்துரு அயவய சம்பந்தேங் வச்சன கீபே கதாக்கரன் லபாதீம சம்பந்தே கரு மந்திரி துமணி ரணில் விக்ரமசிங்க ஜனாதிபதிமா முதல் அமாத்தியவரையா ஹட்டியட்ட மே அயவய இதிரிபாத் கண் அவஸ்தாவேதி அப்பே ரட்ட ஆர்த்திக வசியம் இத்தாம அசிருதாவகர பத்தராதின மோகதா அப்ப ஏக ஆண்டுவாக்க ஹட்டியட்டாத் விபக்சே ஹட்டியட்டாத் அப்ப பிலிகன் ஓனா வில்லுத பலசாக் நெவே ரோசமால் யஹனாவாக் கூட நெவே இத்தாமாத்ம அசிருதாத்வேக எதா மே அயவய யோஜனாவ இதிரிபாத் கண் அவஸ்தாவேதி கரு மந்திரிதுமணி ரட்டே ஜனதாவ மொகத்த பலாபுரத்துனே ரட்டே ஜீவாத்தன மகாஜனதாவ பலாபுரத்துனே மொகத்த ஏ ஜனதாவ பலாபுரத்து வேணவா ஏ ஜனதாவகே ஹேன ஹண்ட ஆபிட்ட அப்பே தெல் போலிம நதிகல்ல தென்ன ஏவகேம அப்பே விதுலிய 24-13 கபண்ணேபா ஏவகேம அப்பே கேஸ் டிக தென்ன அத்தியாவசிய பாண்டடிக்க தென்ன ஏவகேம மே இயலையான ஜீவன வியதம தராகன்ன பரியக புழுவன் தரங் அப்பிட அடுக்கல்ல மே பாண்ட பல மில பகலட தால தென்ன மேக தமாய் மந்திரி துமனி போம பேதிலிவ ரட்டே ஜனதாவ இல்ல ஏனிசா மே இதிரிபாத் கரும் அயவய துல இதாமத்ம சமுர்தி லாபிங் அத்துலு மேராட்டைய ஜீவாத்தின ஜனதாவட எம் எம் சகன லபாதீர தீரும் அமாறு ஹபை ஜாத்தியாந்தர மூல்ய அறமுதல ஈய தவசி அப்பிட்ட தனாத்மக பிரிதுரா கம்ப வேணும் බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අපේ රට ස්ථාවර භාවයට ඇති කරගන්න අර කියමු පොලින් ටික නැති කරගන්න යම් ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. එතකොට අපිට වෙන කොහෙද යන්න තියෙන්නේ? අල්ලපු ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් ලබා දුන්නා. අපි ඉස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපිට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් මේ මුදල් ටිකක් ලැබෙනවා නම් අපි ඉන්න තැනින් යන්තම් උස්ම ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි මේකට විරුද්ධයි. අපිට පේනවා විපක්ෂයේ සමහර අය මේකට විරුද්ධව කතා කරනවා. මොකද විකල්පය? දැන් විරුද්ධ නම් මේ විපක්ෂයෙන් අපි කැමති කියන්න කවුරු හරි එක මන්ත්‍රීවරයෙක් නැගිටලා කියනවා නම් IMF එකට යන්නත් එපා. වෙන කොහෙන්වත් නෑ හොයන්න යන්නත් එපා. මෙන්න මල් ළඟ තිනවා ඇලඩින්ගේ පුදුම බහන. මම ඇලඩින්ගේ පුදුම බහන පත්තු කළා. මම මේ රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නත් පිළිතුරු දෙන්නම්. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ කරන්නම් කියලා. එහෙම මේ එක්කෙනෙක් ගාවත් නෑ. මේ එක්කෙනෙක් ගාවත් නෑ. විපක්ෂ නායකවරයා ගාවත් නෑ. අද මෙතනත් නෑ. අපි බලාපොරොත්තු වෙන ඉඳ මෙතන ආදී ඉඳී කියලා. මොකද හේතුව මේ අයවැය කතාවේ අද ඡන්ද බිමසීම තියෙනවා. අපි දන්නේ නැහැ අයවැයට පක්ෂව ඡන්ද දෙයිද? එහෙම නැත්නම් අයවැයට විපක්ෂව ඡන්ද දෙයිද? එහෙම නැත්නම් අද ඒ දෙකම කරන්නේ නැතුව ගෙදරට වෙලා එන්නේ නැතුව ඉඳීද කියලා. හැබැයි මේ මොනවා තිබුණත් අපි මේක අනිවාර්යයෙන්ම මේ අසීරුතාවෙන් ගොඩ ගන්න මිනිස්සු විඳින දුක් එක්ක අපි මේ අභියෝගාත්මක ගමන යනවා. කරු මන්ත්‍රීතුමනි, ඇයි මේකට සමහර කණ්ඩායම් මේකට විරුද්ධ වෙන්නේ? IMF එකට විරුද්ධ වෙනවා, ජපානෙන් ණය ටිකක් ගන්නට විරුද්ධ වෙනවා නම් ඇයි විරුද්ධ වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා කරු මන්ත්‍රීතුමනි. මූල ආසනයේ ඉන්න ඔබතුමාට අධ්‍යක්ීම තියෙනවා. ඔබතුමාගේ ගිනි දිව්වා. ඔබතුමාගේ ගිනි තියලා අද ඉන්න තැනක් නෑ ඔබතුමාට. දැන් මේකේ ඉන්න සමහර විපක්ෂයේ නියෝජනය කරන අයට අවශ්‍ය වෙලා තියෙනවා නැවත පුළුවන් ද අරගලයක් ගේන්න. නැවත පුළුවන් ද අරගලයක් ගේන්න කියලා උත්සාහ කරනවා. ඒගොල්ලෝ කැමති තෙල් පොලිමක් කෙනවට. ඒගොල්ලෝ කැමති ගෑස් පොලිමක් කෙනවට. ඒගොල්ලෝ කැමති රටේ ලයිට් කපනවට. එතකොට තමයි පාරේ මිනිස්සු වෙන්නේ. එතකොට තමයි ආණ්ඩුවට අප්‍රසාදයක් ඇති වෙන්නේ. එතකොට තමයි කවදාවත් බලයට පත් වෙන්න බැරි ඉන්න යම් යම් පක්ෂවල අය පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච පක්ෂවල අයට මුලුවන් අරකට පොඩ්ඩක් ගිනි දැල්ලක් දාලා ඒක අවුස්සන්. ඒකයි වමනාව. ඒක නෙමෙයි වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න ආණ්ඩුව විපක්ෂය නියෝජනය කරන අපි දැන් වැටිලා ඉන්නේ. දැන් වැටිච්ච තැනින් ගොඩ එන විදියක් හොයනවා. ඒකට ධනාත්මක වශයෙන් කොහමද අපි ඒකට දායක වෙන්නේ කියලා එකතු වෙන්න ඕන. සමහරුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවා. ඊළඟ ජනාධිපතිවරණය ගැන ඉලක්කම් හදනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ගැන ඉලක්කම් හදනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණය ගැන ඉලක්කම් හදනවා. නොඑක වෙලා ඉන්නවා. හැබැයි දැන් ඒක නෙවෙයි. දැන් මැතිවරණ නෙවෙයි අපිට තියෙන්නේ. කොහොමද ජීවත් වෙන්නේ කියන එක ප්‍රශ්නේ. අන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අපි ආණ්ඩුවක් හැටියට වගකීම බාරගෙන තියෙනවා. දැන් සමහර අය අහනවා ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාටත් ඇහිලා ඇති මේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපි ආරක්ෂා කරනවා. මේ අපිට කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ආරක්ෂා කරනවා. ඔව්. අපි ඔව්. අපි නෑ කියන්නේ. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි අනිත් ඒවාත් ඒක රාජි කරගෙන එතුමාව ජනාධිපති කරේ. ඉතින් අපි ජනාධිපති කරන්නේ අපි ආරක්ෂා කරන්න එපා. නැත්නම් විපක්ෂ නායකව ආරක්ෂා කරන්න. තමාරා ගිහිල්ලා විපක්ෂ නායකව ආරක්ෂා කරන්න ගියා. තමාරා ගිහිල්ලා. එපයි කියන ආවේ නෑනේ. ගියාව බාර ගන්න. තමාරා යනවා විපක්ෂ නායකයා දැස් ශක්තිමත් කරන්න. ඕක කොහොමත් ශක්තිමත් වෙන්නේ නෑ. ශක්තිමත් කරන්න ගියාට. ඈ වැක්මයක් කරන්න එක වැඩක් නැහැ. අපි අපි බාරගත්තු වැක්කීම හරියට කරනවා. රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි අපි දේශපාලන මත දෙක හිටියේ. නමුත් රට වැටිච්ච වෙලාවේ වගකීම් බාර ගන්න නැතුව මේක ඉන්න අය වගකීම් වලින් පැන යනකොට බය හැංගෙනකොට රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් වුණා. අපි ඒක අද අගය කරන්න ඕනේ. එතුමා ඉදන් අද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා. කැලෑ නීතිය නැති වෙලා තියෙනවා. නැත්තම් තාම රැට්ට බැට්ට චුට්ට බැට්ට ඔක්කොම පාරේ. ඔක්කොම පාරේ නා. කොට්ට නැට්ට ඔක්කොම පාරේ.
අහගන්න.
පරදිලාවත් එම. වෙන එක්කෙනෙක් ජනාධිපතිවරණ නම් රැට්ට බැට්ට චුට්ට ඔක්කොම මේකේ නා. මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. එහෙනම් මේකේ මැරුණේ අතුකෝරළ මන්ත්‍රීතුමා විතරයි. මේක ඉන්න බහුතරයක්ව මරා දානවා. ඒක ඉල්ලන්නේ දේශපාලන වශයෙන් තමන්ගේ දේශපාලන මතය කතා කරන්න. හැබැයි රටට වෛර කරන්න එපා. අපි ඒකයි කියන්නේ. අපි ඒ නිසා කියනවා, අපි ප්‍රසිද්ධිය කියනවා, අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිත්වව අපි පත් කළා වගේම මේ ආණ්ඩුව නැවත ඉදිරියට ගිහිල්ලා රට ශක්තිමත් කරන වැඩ පිළිවෙලට අපි එතුමාට අපේ සහයෝගය ලබා දෙනවයි කියන එක බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා ගරු මන්ත්‍රීතුමනි. දැන් මන්ත්‍රීතුමනි, එදා අපේ මහින්දානන්ද ඇමතුමා හොඳ කතාවක් කළා මේ සම්බන්ධයෙන්. මම එකට පොඩ්ඩක් එකතු කරනවා. දැන් මේ කතා කරොත් දැන් ටෙලිනාට්‍යයක් බලපු ගමන්ම මේ දේශපාලනය කරන 225 රෙදි ගලවනවා. මේ 225මයි ගන්නෙ. 225ම හොරු. හෙට මේ පාර්ලිමේන්තුවට බුදුහාමුදුරුව වැඩියා. ජේසුස් වහන්සේ ආවත් අල්ලා දෙවියෝ ආවත් අනේ හොරා කියලා කියනවා. මේ සමාජගත කරලා තියෙන විදිය. මේ රටේ ලක්ෂ 16ක් ඉන්න රාජ්‍ය සේවකයෝ. ලක්ෂ 16ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මේක ඉතාම ගුණාත්මක රාජ්‍ය සේවකයෝ ඉන්නවා. රටේ වැඩදායි රාජ්‍ය සේවකයෝ ඉන්නවා. වැඩගෙන රාජ්‍ය සේවකයෝ ඉන්නවා. හැබැයි ඒ අතරතුරේ හොරගංගන රාජ්‍ය සේවකයෝත් ඉන්නවා. වැඩ කරන්න නැති මිනිස්සුත් ඉන්නවා. එයා සමහර අවස්ථාවලදී කියනවා දේශපාලඥයෝ එන්නේ අවුරුදු 5කට. අපි ඉන්නේ අවුරුදු 40කට කියලා. මේ ඉන්න කැබිනට් ඇමතුරු අහන්න. අපි කැබිනට් ඇමතිකම් දරුවට අපිට පුළුවන් ද තනියෙන් තීන්දුව ගන්න? අපිට බෑ. මේක රට දන්නේ නැහැ. අපි අමාත්‍යංශ ලේකම්වරයා තමයි ගිනුම් නිලධාරියා ප්‍රධානියා. එන්න කමිටුවට අපි ඉන්නවද? හැබැයි මොකද්ද කරන්නේ? ඒ පැත්තෙන් මේ පැත්තට ගියාම හොරා කියනවා. මේ පැත්තෙන් ඒ පැත්තට ගියාම හොරා කියනවා. අපිම අපි විසින් අද සම්පූර්ණම අගාධයට දාගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා බලන්න ඕන කවුද මේවට වක් කියන්න ඕනේ කියන එක. කවුද මේවට වක් කියන්න? වැරදි කරන කවුරු වුණත් එකයි. ඒ වරදට දඬුවම් දිය යුතුයි. එනිසා අපි කියනවා බොහොම පැහැදිලිව කියනවා, අද සමහර ආයතන තියෙන පාඩු ලැබන ආයතන, සමහර ආයතන වල අපි ජනාධිපති ස්තුතිවන්ත වෙනවා. මේ වාහන කැඩිච්ච ආයතන වල තියෙනවා එහෙම්ම මේවා බැටරිය නැත්තේ. හැබැයි ඒක එහෙම්ම දිරනවා. හැබැයි ඊට වැඩිය හොඳයි මේවා ටික අරගෙන මොකක් හරි වැඩපිළිවෙලක් කරන්නේ. ඒවා ගන්නවට කැමති නෑ සමහර ආයතන වල ප්‍රධානී. ඒවට කැමති වෙන්නේ නෑ. එනිසා වරද්ද නිවැරදි කරගන්න. දැන් සමහර අය කියන සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනලු. කරු මන්ත්‍රීතුමනි, සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කියලා කතා කරන ගමන් කඩේ මුදලාලි කියන බලන්නක මුන් හොරා කාලානේ කියලා රුපියල් 60ට පිටරේ විකුණනවා. 40ට ගත්ත පිටරේ. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කතා කරන අය. මං දැක්කා අරගලේ ගිහිල්ලා මං ඒ අයගේ නම් කියන්නේ එක්තරා රාජ්‍ය ආයතනක ඉන්න කොටසක් ගිහිල්ලා බෝඩ් එකක් අල්ලන් ඉන්න. මොකද්ද බෝඩ් එක? ඒගොල්ලන්ගේ නම කිව්වම දන්නව මේ මම රාජ්‍ය ආයතන කියන්නේ එකට හොඳ නැති හින්දා. හොරා කාපිය දියවුලු. ඒ රාජ්‍ය ආයතන මං කියන්නේ තමුන් ආතල දන්න රට දන්නවා. මේ රටේ තියෙන ආදායම් ඒකලාසි කරන එක ආයතන හොරා කාපිය දියවුලු. මේක ඇත්ත தත්ත්වය. එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා ගරු මන්ත්‍රීතුමනි, අපි මේ වෙනස ඇති කරන්න ඕන. මේ වෙනස ඇති කරන්න අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි දැන් අපේ විදේශ රැකියාව සම්බන්ධයෙන් ඇමතුමා ඉන්නවා මෙතන. මනුෂ්‍ය රණක් කරා ඇමතුමා ඉන්නවා.
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්
මට දෙන්න විනා. එහම ඇමතුමා දැන් ලොකු වැඩ පිටසක් කරනවා. මේ විදේශ රැකියාවල යවන්න. හොඳයි මේ දවස්වල යනවත්. දැන් ගරු මන්ත්‍රීතුමනි මේ බොරුව රජ කරවන හැටි. දැන් කියනවා විදේශ රැකියාවල ජීවත් වෙන අය, ඒ වැඩ කරන අය ලංකාවට එවන්න එපා එක ඩොලර් එකක්. එක දිනාර එකක් එවන්න එපා. එක යුරෝ එකක් එවනවා. මේක ඇතුළේම කියනවා. අර මගේ දිස්ත්‍රික්කේ නායකයා. සහෝදරයා. ඇත්ත කතා කරන නායකයා. කියනවා. මේක ඇතුළේම ඉඳන් කියලා එවන්න එපා. එවන්න එපා කියලා කියන්නේ මොකද්ද මේක? එවන්න එපා කියලා කියන ඔය එවන එක රාජපක්ෂල හොරා කරනවා. අනේ මන්ත්‍රීතුමනි මට කියලා දෙන්න. අමතුතුමනි මට කියලා දෙන්න. මගේ සහෝදරයා ඉන්නවනම් විදේශ රටක මගේ සහෝදරයා මේ රටේ ලංකා බැංකුවට හරි වෙන වාණිජ බැංකුවකට එවනවා නම් ඌට හම්බෙන ඩොලර් 200 ඒක හොරගම් ගන්න විදිය කියලා දෙන්න මට. ඒක හොරගම් ගන්න විදියක් තියනවද? කොහරමතුමනි? කුවකේ විදේශ සංතිත අද මොකද්ද වෙන්නේ? මහ බැංකුවට එන හොරගම් කරනවා කියලා දෙයි හාමුදුරුවනේ. උන්ගේ කටේ හොරි එන්න ඕන. උන්ගේ කටේ පුත්තලන් හොරි එන්න ඕනේ. නැත්තම් උන්ගේ කට උලන්නුන බිම. එන හත ගන්න මේ රටේ අද තෙල් පොලිමක ඉන්න මිනිහෙක් තෙල් පොලිමේ ඉන්නේ සල්ලි ටික එවන්න නැති ඉඳ. ඒ සල්ලි ටික එනවනම් මහ බැංකුවට එනවනම් මේ රටේ විදේශ සංචිත ටික අපිට ඉහළ යනවා. සල්ලි ටික බේට් ටික ගේන්න පුළුවන්. ඒ නිසා අමතුමනේ දහම ලාස්ති වෙන්න. ඔබතුමා යවන මිනිස්සුන්ට රට යවන ආයත පොඩි මේවක් දීලා යවන්න. උන්ක ඔළුව හොදලා යවන්න. මේ වගේ දේශපාලන කාලකන්ණි කියනවට අහුවෙන්න එපා කියන්න. මේ දේශපාලන පිංගුත්තරය. පවුනා මේව කිව්වට. මේක මම අපරාධයක්. මේ තත්තර වත් වෙන දෙන්න එපා. ඒ නිසා ගරු අමතුතුමනි මේ රටේ ජීවත් වෙන මේ රටෙන් එළියට ගිහිල්ලා අහිංසක දුක් විඳලා මේ රටේ හද උපේන යුරෝ එක ඩොලර් එක දිරාම් එක මේ රටට එවනවා නම් අපිට මේ ප්‍රශ්නේ එච්චර වෙන්නේ නැහැ. අන්න ඒකට පෙළ ගැහෙන්න ඕන. කරු අමතුමනි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. වහම මේ ඔන්ඩිය ක්‍රමයට තිත තියන්න. මේක කරන්නේ එක්තරා කොටසක්. ඒක එක්තරා කොටසක් කරන්නේ. ඒගොල්ලෝ බලන්නේ ඒ අහිංසක මිනිස්සුවක් කියන්න ඕනේ නැහැ රටේ ඉන්න. ඒගොල්ලෝ වගේ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ ඩොලර් 100ට තමන්ගේ ගෙදර තාත්තට එව්වම රුපියලක් හරි වැඩියෙන් ගන්න. හැබැයි ඉතින් හොර සල්ලි තියෙන ඒ ඔන්ඩියල් අය ඒක වැඩිපුර ගෙවනවා නම් කොහොමද බැංකුවට එවන්නේ? එවන්නේ නැහැ. ඔබතුමාගේ සහෝදරයවත් මගේ සහෝදරත් එවන්නේ නැහැ. ඒ නිසා ඔන්ඩියල් ක්‍රමෙන් තිත තියන්න. දැඩි නීති ගේන්න. දැඩි නීති ගේනවොත් අපිට පුළුවන් මේ අභියෝගය ජය ගන්න. ඒ නිසා අපි කියනවා ගරු මන්ත්‍රීතුමනි අපි කියනවා විපක්ෂ නායකතුමාටත් අපිට විරුද්ධව අත උස්සන ඔක්කොම කියනවා අනේ පුළුවන් නම් ආයිත් අඬ ගහනවා. එන්න සර්වපාක්ෂික ආණ්ඩුවට. එක්කව වෙන්න හොඳ යෝජනා දෙනවා කියන්න. එහෙම නැතුව කුවකේ වගේ. එහෙම නැත්නම් අර දේශපාලන මලපෙරේතයෝ වගේ. අපි අභියෝජනය කරගෙන ඉන්න එපා. පින් සිද්ධ වෙයි. දෙජංගේ පිටයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු. මෙලන ගරු එස්එම් මරිකාර් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්
9ක්.
මෙතන සටන් කළ තියෙන 8ක්.
9ක් මෙතන මේව කරා. මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැයේ මූලික ප්‍රතිපත්තිමය හරයන් පිළිබඳව අපේ කිසිම විරෝධයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිණාංශික ආර්ථික මතය විශ්වාස කරපු සහ විශ්වාස කරන ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින අය. නමුත් දෛවයේ සරදම කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියපු කට්ටිය, රනිල් වික්‍රමසිංහ මහත්මයාට හොරා කියපු කට්ටිය, රනිල් වික්‍රමසිංහ මහත්මයාට මහා බැංකු කැඩුවේ එතුමා කියලා කියපු කට්ටියම තමයි අද එතුමාගේ වටවන්දනාවේ අනේක ගැන ඒ දෛවයේ සරදම ගැන අපිට පොඩි මේ සතුටකුත් තියෙනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම. නමුත් මුලාසනේ මන්ත්‍රීතුමනි මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් මූලික ප්‍රතිපත්තීන් කොපමණ සාර්ථකත්වයේ තිබ්බත් අද මේ රටේ සාමාන්‍ය මහජනතාව ජීවත් වෙන්න තියෙන අභියෝගයන් වලට ඉදිරි මාස 4 විසඳුම් ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම කොළඹ අගනගරයේ ඉන්න නාගරික වතු නිවාසවල ජනතාව අද එදිනෙදා ආදායම නැතුව තුන් වේල කාපු මිනිස්සු දෙවේල කන තත්ත්වයට පත්වලා තියෙනවා. දෙවේල කාපු මිනිස්සු එක වේලක් කාලා ලෙව කන තත්ත්වයට පත්වලා තියෙනවා. ඒකට විසඳුම් ලබා දෙන විදිය නැහැ. අද විශේෂයෙන්ම මේ රටේ ලක්ෂ 12කට ආසන්න ත්‍රීවිල්ගත රීදුරු මහත්මරුන්ට සතියකට ලීටර් පහක් දීලා ඔවුන්ට හම්බ කරන්න පුළුවන් රුපියල් 3000යි ලාභය සතියටම. එතකොට දවසට 500ක්වත් නැහැ. ඔවුන්ට මේ ඔවුන්ට විසඳුම ලබා දෙන විදිය මේක කියලා නැහැ. පෙට්‍රල් පෝරිම නැති කරන්නේ කොහොමද? ඒ වගේම තුන් වේල කාලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව එතුමා මේක සඳහන් කරලා නැහැ. හැබැයි මේකේ මේ අංක වල දත්ත විද්‍යාවක් කරලා තියෙන පාටක් පේනවා. මොකද හේතුව එතුමාලා සඳහන් කරලා තියෙනවා මේ අයවැයේ පවුල් 61000කට රුපියල් 10000 ගන්න දෙනවලු. යුනිසෙෆ් සංවිධානයේ දත්ත අනුව මේ රටේ දරුවන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ළමා මන්ද පෝෂණයෙන් පෙළෙනවා. එතකොට මේ පවුල් 61000න් ළමයි 4 දෙනෙක් එක පවුලක ඉන්නවා කියලා කිව්වත් 240000කට තමයි තියෙන්නේ. එතකොට අර අනිත් පැත්තෙන් අර සම්ප්‍රදායික පොහොට්ටු කාඩරයකට කේට කරන්න සමෘද්ධිය රුපියල් 2500කින් වැඩි කරන ගමන් මේ 61000 කවුද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ 61000 තෝරගන්නේ කොහොමද කියන එක අපිට තියෙනවා. ඒක අනාගතේ පොට්ටුවයි අලියයි එකතු වෙලා තරම් කරන මැතිවරණයක් ඉලක්ක කරගෙන දාපු එකක්ද කියන එකත් අපිට අහන්න වෙනවා. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් විශේෂයෙන්ම මේ අපි කියන්න ඕනේ දැන් මේ අයවැයේදී එතුමාලා කියනවා පර්ණදේවල් අමතක කරන්නලු. පර්ණදේවල් කොහොමද අමතක කරන්නේ? පර්ණදේවල් අමතක කරන්න කියලා කියන්නේ 2010 2015 කාලේ ආදායම් නැතුව නෙළුම් කුළුණ හදන්න, මත්තල ගුවන් තොටුපළ හදන්න, සූර්යවා ක්‍රීඩාංගණ හදන්න, ඩොලර් වලින් මාටිය ගහන්න ගත්තු ණයවල විපාකේ අපිට අමතක කරන්න කියලාද කියන්නේ? ඒ ණයවලට වග කියන්න ඕන අයව මේ අතරංග උඩ ගන්න එක නවත්තන්න කියලාද කියන්නේ? ඒගොල්ලන්ගෙන් ඒවා අය කරගන්න තියෙන එක නවත්තන්න කියලාද කියන්නේ? එහෙම නමතක කරන්න බෑ. මේවා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් හොරා කාපුවා. ඒ නිසා 2010 2015 කාලේ හොරා කාපුවා නිසා තමයි මේ ආර්ථිකය පුපුරන්න පටන් ගත්තේ. නමුත් 2015 2019 කාලේ යහපාලන ආණ්ඩුව ගත්තු නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා තමයි මේ පිපිරණ එක ප්‍රමාද වුණේ. අන්තිමේදී මොකද වුණේ? මේගොල්ලෝ ආවා. ඔය වගේම තමයි සුරංගනා කතා කියලා ආවේ. ආපු ගමන් ගජමිතුරන්ට බදු සහන දුන්නා. අවුරුද්දකට බිලියන 800ක්. එතකොට රාජ්‍ය ආදායම නැති වුණා. ඒ නැති වෙච්ච ගමන් සල්ලි අච්චු ගහන්න ගත්තා. සල්ලි අච්චු ගහනකොට අධි උද්දමන තත්ත්වයක් ආවා. එතකොට බඩු මිල වැඩි වුණා. ඒ එක්කම ඩොලර් එක බලෙන් අල්ලගත්තා. ඩොලර් එක බලෙන් අල්ල ගැනීම නිසා තමයි විදේශ ශ්‍රමිකයෝ සල්ලි යවෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂගේ උද්දච්ච ප්‍රතිපත්ති නිසා තමයි මේ ආර්ථිකය මේ තරම් දුරට පුපුරලා ගියේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕන විසඳුම් දෙන්න. මේ ආයවැය වර්තාව තුළ ප්‍රශ්නේ අවබෝධ කරගත්තු ආකාරයක් පේන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා දක්ෂිනාංශික ආර්ථික මතය නියෝජනය කරන එතුමාට නොවැම්බර් මාසේ ආයවැයදී හරි ප්‍රශ්නය හරියට ඇඩ්‍රස් කරලා මේක ගේන්න කියලා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දින වැරදි, මහා බැංකුවේ මුදල් මණ්ඩලය ගත්ත වැරදි තීරණ, ඒවා මේක ඇඩ්‍රස් කරන්න ඕන. ඒ නිසා අනිත් පැත්තෙන් මේ ප්‍රශ්නයට වා කියන්න ඕන මූලික දෙන්නව නම් කරන්න. සල්ලි අච්චු ගහුවේ කවුද? මේ සල්ලි අච්චු ගහුවේ නිවාඩ් කබ්‍රාල් කියන ආර්ථික ඝාතකයා. දැන් මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය වක්කීම තිබ්බට ඒගොල්ලෝ සොයන්ව ඩිෆෝල්ට් වෙන තත්ත්වර පත් මේ රට පත් කරෙත්, ඒ වගේම මුදල් අච්චු ගන්න තීරණය කරලා ට්‍රිලියන 2 ගානකට වැඩි ප්‍රමාණයක් අච්චු ගහලා උද්දමනය වැඩි කරලා මේ රටේ තුන් වේල කන ජනතාව හිඟන්නම් බවට පත් කරේ බැසිල් රාජපක්ෂයි ආර්ථික ඝාතක නිවාඩ් කබ්‍රාලි. මේ රෙදි අදකටත් දන්නේ නැහැ මේගොල්ලෝ දැන් මේ කතා කරන්නේ. එනිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, අපි විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ මේ මේගොල්ලම තමයි මේ ගිය අවුරුදු නොවැම්බර් මාසේ මොළහතානෝ ඇවිල්ලා බොරු දත්ත විද්‍යාවන් දාලා ඔය වැයව ඉදිරිපත් කරනකොට අප්පුඩි ගැහුවේ. අද දෛවයේ සරදම තමයි බැසිල් රාජපක්ෂගේ බොරු අයවැය යම්තාක් ප්‍රමාණයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිවැරදි මාවතකට ගන්න හදනකොටත් මේගොල්ල කඩේ යනවා. ඕක තමයි ප්‍රතිපත්තිය නැතිකම. මොළයා මාරුවක් තියෙන මොකද කියලා අහපු කට්ටිය අද කඩේ යනවා. ඕක තමයි ප්‍රතිපත්තිය නැතිකම. ඒගොල්ලෝ කියන දේ හැමෝම පිළිගන්න ඕන කියන එක. ඒ නිසා අද තව බොහෝ කරුණු කාරණා තිබ්බත් විශේෂයෙන්ම කියන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහත්මයා උදේ කියනවා 1983 කලබල කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු දෙමළ ජනතාවගේ ගෙවල් පිච්චුවේ. 1989 භීෂණයක් ඇති කරේ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු. ඔය කියන ප්‍රසන්නගේ නම තප්පන් නඩුවකට උසාවියෙන් අත්හිට වූ සිරදඬුවම් ලබපු පුද්ගලයෙක් අද මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. එතුමට 89 දේවල් දැනගන්න ඕන නම් පුටු දෙකක් එහා පැත්තෙන් ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අහන්න ගිහිල්ලා
කොහොමද අසුුණා මේ හැන්ඩල් කරේ කියලා. අදත් මේ අය දෙවැනි වතාවටත් මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා ඒගොල්ල ගුණවර්ණනා කරන්නේ මොන පදරමින්ද? වැඩි ඕනේ ප්‍රසන්න රණතුංගමැතිතුමා ටිකක් දකු මේ වම්පැත්තට හැරුණේ නම් ලොකු ගේමතුමා දන්න කතන්දරේ හොඳටම. නේද ලොකු ගේමතුමා? එතුමාගෙන් හොඳ ටියුෂන් එකක් ගන්න පුළුවන් ප්‍රසන්න රණතුංගමැතිතුමාට ඒව හැන්ඩල් කරේ මොකද්ද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳව තව දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. දැන් එතුමා මම දන්න එතුමා රාජපක්ෂලාගේ උදාහසරත් ලක් වෙලා තියෙන වෙලාවේ වැඩි ටිකක් පොඩ්ඩක් එතුමා මිරිකලා අසරණ කරලා අනාථ කරලා දාන්න හොඳ නැහැ කියලා ඉවරලා.
තව විනාඩි දෙකක්
තියෙනවා. ඔව් ඒ නිසා මුල් අසනේ ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම කණිජ තෙල් ඇමතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා. මේ ත්‍රිවිධ රත මහත්වරුන්ට සතියට ලීටර් 5ක් දෙන එක අවම වශයෙන් ලීටර් 25ක් දෙන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා එතුමාගෙන් කුලීරත රීදුරු මහත්වරුන්ට මෝටර් බයිසිකල් වල යන කට්ටියට මීට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න. වාහන වල රැකියාවලට යන උදවිට නෙමෙයි, මේ තමන්ගේ කුලී වාහනේ හෝ ත්‍රිවිල් එක හෝ බයික් එක හෝ රැකියාවක් කරගෙන ඒකෙන් ජීවත් වෙන, ඒකෙන් තමන්ගේ දරුමල්ලන්ව පෝෂණය කරන අයට මීට වඩා තෙල් ප්‍රමාණයක් ලබා දීලා ඒ අයගේ ජීවිතය ශක්තිමත් කරන්න කියලා මම ඉල්ලා හිටනවා. මොකද හේතුව එහෙම නොවුනොත් ඔවුන්ට කන්න බෑ වගේම ලීසින් වාරිකය ගෙවන්න බෑ වගේම ඒ වගේ ඔවුන්ගේ දරුමල්ලන්ව ඉස්කෝලේ යවන්නත් බැරිලා තියෙනවා. ඒ නිසා ඒ වගේම තමයි අද සුනුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 85000ක් මේ රට පුරා ඉන්නවා. ඔවුන්ට දෙනවා කියපු මොරටෝරියම් එක 7000ක්වත් දීලා නැහැ. ඒ වෙනුවට ඒ කාලය තුර එකතු වෙච්ච පොලිය අද ප්‍රාග්ධනයට කැපිටල් එකට එකතු කරලා නැවත ලෝන් එක රීෂෙඩියුල් කරලා ඉහළ පොලියකට දාලා තියෙනවා. එතකොට එයාට ගෙවන්න බෑ. එයාට ගෙවන්න බැරුව නම් මොකද වෙන්නේ? බැංකු පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක් වෙන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඊළඟ නොවැම්බර් මාසයේ ආව එන්න කලින් මේවට විසඳුම් දාලා ආර්ථිකය හරි මහවතර ගන්න. මොකද ඉහළ පෙළේ සමාගම් වලට මේව ඔපචුනිටීස්. ඔවුන්ට සර්වයිව් වෙන්න පුළුවන්. ඔවුන්ට බදුසහන ලබා දෙලා තියෙනවා. හැබැයි සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන් වැටුණොත් එයින් ජීවත් වෙන පල්ලෙහා ආදායම් ලැබෙන සමාජයේ බිම්මට්ටමේ ජනතාව වැටෙනවා. මොකද හේතුව දැන් කරන්ට් බිලක් වැඩි කරලා තියෙනවා. වතුර බිලක් වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායම ඉල ගිහිල්ලා නැහැ. ඒව ගෙවන්නත් ඕන. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් බඩගින්න ඉන්න ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ළමයි ටියුෂන් යවන්න නතර කරන්න වෙනවා. ඉස්කෝලේ යන එක නතර කරන්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්. නැවත වතාවක් අපි මතක් කරනවා දැන් මේ මොලයා මාරු නැහැ කියපු කට්ටිය රනිල්ව හිරේ දානකම් අපි නිින්දයන් කියපු කට්ටිය රනිල් වික්‍රමසිංහ හොරා කියපු කට්ටිය මහ බැංකුව කැඩුවේ රනිල් වික්‍රමසිංහ කියලා කියපු කට්ටිය අද එතුමාට කඩේ යන විදිය පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද හේතුව එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ දක්ෂිණාංශික ආර්ථික ආයවයක්, මේ වාමාංශික කුහකාය ඒකට සහයෝගය ලබා දීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මෙලන්ට ගරු මනෝෂ නානායක්කාරාමතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසුනාර උඩ මන්ත්‍රීතුමනි. මට කලින් මත් කතා කරපු මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැයේ හොඳ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රසාදය පළවීම ගැන එතුමාගේ විමතිය පළ කළා. හැමදාම වැරදි දැක දැක ඉන්නේ නැතුව, හැමදාම වැරදි විවේචනය කර කර ඉන්නේ නැතුව, විවේචනය විතරක් පුරුද්දට තියාගන්නේ නැතුව, හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න, හරි දෙය වෙනුවෙන් හිටගන්න කාට හරි පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ රට වෙනුවෙන් හවුරුත් කරගන්න ඕනේ වැඩේ. ඔව් ඔබතුමන්ලටත් තියෙනවා නම් හොඳ යෝජනා, හොඳ අදහස් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න විවේචනය කර කර ඉන්නේ නැතුව, මේ වෙලාවේ විවේචනයට වඩා එකතු වෙලා වැඩ කරන්න හදවත ඇතුලෙන් කැමැත්ත තිබුණත් සමහර නායකයින්ගේ තියෙන ප්‍රශ්න නිසා තමහල් නායකයෝ කෝට්ටයි සූට් මහගෙන ඊළඟ පාර තනතුරු ගන්න බලාගෙන ඉන්න අයගේ තනතුරු වලට බයේ, එහෙම නැත්නම් ඒ අය අඳලා තියෙන කැරට්ටල කන්න බලාගෙන ඉන්න නිසා මේ වෙලාවේ තීන්දුව తీරන ගන්න ප්‍රමාද වෙනවා නම් කවුරු හරි ඒ අයට අපි කියන්නේ ආණ්ඩුව විදියට, රටක් විදියට, පක්ෂ දේශපාලනේ පැත්තකට දාලා මේ වෙලාවේ රට ගොඩනගන්න අපි හැමදෙනාම එකතු වෙන්න ඕනි වෙලාව. ඉතිහාසයේ ප්‍රශ්න තිබුණා, ඉතිහාසයේ ප්‍රශ්න තිබෙච්ච නිසා තමයි ඔයි කියන ප්‍රශ්නේ ඇති වුනේ. අපේ රටේ නිදහස ලබා ගත්තට කවම කවදාකවත් ආර්ථික නිදහස ලබා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙල අපි සකස් කරගත්තේ නැහැ. අපි අද ආර්ථික වශයෙන් ලෝක හිරකාරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. අද මෙතෙන්ට පත් වෙන්න ඉස්සෙල්ලා යුද්ධ තිබුණා. යුද්ධෙන් මේ රට ජයග්‍රහණය කරා. අපිට දිනන්න පුළුවන් වුණා. සුනාමිය ආවා. සුනාමියෙන් දිනන්න පුළුවන් වුණා. හැබැයි ආර්ථික අර්බුදයෙන් අපිට දිනා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මෙන්න මේ ආර්ථික
වශයෙන් රට නිදහස් කරගැනීමේ සටන තමයි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙම දීර්ඝකාලීන සටනක මූලාරම්භයක් විදියට. එහෙම නැතුව මෙතුමා කතා කරන සිල්ලර විදියට 61000 බඩු බෙදන්න, පවුල් 61000ට බඩු බෙදන්න, කාගේ මේක බඩු මලු තෝරගන්නේ? එහෙම මේ බඩු මලු තෝරගන්න බඩු බෙදන සංස්කෘතිය නෙවෙයි මේ. බඩු බෙදන සංස්කෘතිය කාගේ ගාවද කියලා තියෙන්නේ අපි දන්නවා. සානාධාර බෙදන්න එහෙම නැත්නම් ආවහම යාට මෙයාට ගිහිල්ලා මලු මලු බෙදලා ගිහිල්ලා ඡන්ද ගන්න තියෙන සංස්කෘතිය තියෙන කාගාවද කියලා අපි දන්නවා. ඒ බෙදන සංස්කෘතිය නෙවෙයි මේක. මේ සේෆ්ටි නෙට් එකක් කරන්නේ. මේ කරන්නේ එක පැත්තකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට සහනාධාර කප්පාදු කරලා, තෙල්වලට දීපු සහනාධාර නැති කරලා, නොයෙක් ක්ෂේත්‍රවලට දීපු සහනාධාර නැති කරලා සියලු දේ හරිමිලට ලබා දෙන ගමන් අර කඩාගෙන වැටෙන පල්ලෙහම පන්තියේ මිනිස්සු ටික, ජීවත් වෙන්න අමාරු මිනිස්සු ටික ආරක්ෂිත දැලක් විදියට ඒව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ලෝක බැංකුව අපිට ඒකට උදව් කරනවා. ලෝක World Food Program එක අපිට ඒකට උදව් කරනවා. මේ සියල්ල හරහා ඒ වගේම අයවැය හරහා මේ දීමනා ලබා දෙන්නේ අන්නේ ඉතාමත්ම අමාරු පන්තිය බලාගන්න. ඒ අමාරු පන්තිය බලාගන්න ගමන් තීන මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන තීන මිනිස්සුන්ටත් තෙල් එක ගානට ගහන්නේ, බැරි මිනිහත් භූමි තෙල් ටික ගන්න එක ගානට. ඒක තමයි මේ වෙනස. දැන් අද තෙල් සාමාන්‍යයෙන් පාඩු නොලබන මිලට විකුණන්නේ. හැබැයි පුංචි මිනිස්සුන්ට ගන්න අමාරුයි. ඒ නිසා තමයි එයාට ඒ සහනාධාරය ලබා දෙන්නේ. මේ වෙනස තමයි කරන්නේ. මේක දිරව ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි මේක නූතන ලෝකයට සහ අනාගතයේ මේ රට හදාගන්න හදන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ රටේ දැන් තියෙන අපි හැමදාම ඇඟලුම්, තේ, පොල්, රබර් අපේ නොයෙක් ක්ෂේත්‍රවලින් විදේශ විනිමය අපි ලබා ගනිද්දි, අපේ විදේශ කම්කරුවන්ගේ ප්‍රේක්ෂණ ලබා ගනිද්දි අපි තවම විවිධාංගීකරණයට ලක් වෙලා නැහැ. හැබැයි රටක් විදියට මේ අලුත් අයවැයත් එක්ක අපි පටන් ගන්නේ මේ රට විවිධාංගීකරණ, ආර්ථික විවිධාංගීකරණයක් ආරම්භ කරන ආරම්භයක් හැටියට තමයි අපි මේක දකින්නේ. ලෝකේ ප්‍රධාන පෙළේ සැපයුම් ජාලාවල ලංකාව නැහැ. අපි ලංකාව බොහොම කුඩා සැපයුම් ලෝකෙ සැපයුම් ජාලාව අපි අංශු මාත්‍රක තරම්වත් නැහැ. එතනට අපි යන්න ඕනි. ඒවලට තමයි අපි කල්පනා කරන්න ඕනි. දකුණු කොරියාව ආර්ථික වශයෙන් නිදහස ලබා ගත්තේ ඒ වගේ මේ ලොයෙක් ගිවිසුම් වලට අන්තර්ගහණය වෙලා. චීන එක පාරට දියුණුනේ ඒ විදියට. බංග්ලාදේශයේ, වියට්නාමය ගොඩනැගුණේ ඒ විදියට. ඒ විතරක් නෙවෙයි, තිවිච්ච කම්කරු නීති සියල්ල වෙනස් කරලා ඒ ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරය හදලා දීලා එතනට හැදුනේ. අද අපි ඉන්නේ හරියට අපි ලංකාව කියන්නේ ස්නයිපර් වෙඩිකරුවෙක් හැංගෙන තැනක් වගේ. ඉතාමත්ම හොඳට වටේට ඉලක්ක ගන්න පුළුවන්. අපි ලංකාවේ මේ අපි ඉන්න අපේ භූගෝලීය පිහිටීම, මේ භූගෝලීය දේශපාලනයෙන් අපි මේ වෙලාවේ තැළෙනකොට මේ භූදේශපාලනය නිවැරදි විදියට පාවිච්චි කළොත් ඒක තමයි මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් තැන. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙන්න මේ භූදේශපාලනේ අපි ඉන්න තැන, අපි ඉන්න භූමිය, අපි ඉන්න ස්ථානය, අපේ පිහිටීම නිවැරදි විදියට පාවිච්චි කරලා මේ ආර්ථිකයේ නගා සිටුවීම ආරම්භ කිරීම තමයි අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ ආරම්භ කරලා තියෙන්නේ. අද අපේ රෝහිත අබේගුණවද මැතිතුමා කතා කරලා කිව්වා අපේ මේ විදේශ ප්‍රේරණ එනකොට සමහරු කියනවා එහෙන්න එපා කියලා. මොකද මේ ප්‍රශ්නේ? ඇයි ප්‍රශ්නේ? දන්නවා ප්‍රේෂණ ටික හරියට ආවොත් ඩොලර් මිලියන 700ක් 800ක් මාසෙට ආවොත් තෙල් ටික ගේන්න, කාංචනට සල්ලි ටික දෙන්න පුළුවන්, ඈ විදුලිය ගේන්න, ගල් අඟුරු ගේන්න, මේ හැම එකටම ඕනි කරන මුදල් ටික තියෙනවා. ගෑස් ටික ගේන්න පුළුවන්, කෑම ටික ගේන්න පුළුවන්, බෙහෙත් ටික ගේන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ ඉවර වෙනවා. ඇයි මේ ප්‍රශ්නේ? හිඟන්නන්ට ඕනේ හිඟන්නගේ තුවාල තියාගෙන ඉන්න. හිඟන්නට ඕනේ හිඟන්නගේ තුවාල හැමදාම තියාගෙන ඉන්න. හිඟන්න තුවාලේ හොඳ වෙනවට බයයි. ඒ නිසා තමයි ඩොලර් ටික එවන්න එපා කියන්නේ. කුහක විදියට ඩොලර් ටික එවන්න එපා. අපි ආපුහම එවන්න. අපි ආවම ඩොලර් බිලියන 2ක් 3ක් ගේන්නම් කියලා කියන්නේ. ඩොලර් මිලිය ඩොලර් 500 එකතු කරලා අපි අහනවා. අද මිනිස්සු මැරෙනකොට, අද මිනිස්සු පෝලිං වල මැරෙනකොට, අද මිනිස්සු පෝලිං වල ඉඳලා දුක් විඳිනකොට, බෙහෙත් නැතුව මැරෙනකොට මේ අය සතුටු වෙන්නේ මොන කුහකකමකින්ද කියලා. එතුමා කිව්වා වගේ අද අපි අලුත් නීති ක්‍රියාත්මක කරලා තියෙනවා මේ උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන අයව අත්අඩංගුවට ගැනීමට එහෙදි. ඒ වගේම දේශීයව උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙන ලංකාවේ ඇතුළෙන් තමන්ගේ බැංකු ගිණුමට ගෙනෑවත් ඒ බැංකු හොයලා බලලා ඒ අයට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරලා අහිංසක විදියට ගෙවල් වල ඉන්න මිනිස්සුන් අමාරුවේ දාලා තමන්ගේ සල්ලි එවනකොට අමාරුවේ දාන්න එපා කියලත් අපි ඉල්ලීම කරනවා. වැදගත් විදියට හොයන සල්ලි ටික වැදගත් විදියට බැංකුවක් මාර්ගයෙන් මෙවන්න කියලා. ඒ වගේම මේ එවන අයට අපි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලපත්‍රයක් දෙන්න. ඒ වගේම මේ යන අයට ගුවන්තොටුපළේදී විශේෂ පිළිගැනීමක් ලබා දෙන්න. ඒ වගේම අඩුපොලියට නිවාස ණය ලබා දෙන්න. විශ්‍රාම වැටුපක් ආරම්භ කරන්න. මේ සියල්ල අපි දිර්ගෙන්වීම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අපි එකක් කියන්න ඕනේ, මේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව මේ අයවැයේදී කතා කළා.
තව විනාඩි දෙකක්
කම්කරු අමාත්‍යවරයා විදියට මේ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලිකංශයේ කම්කරුව පිළිබඳව අපිට යම් වගකීමක් තියෙනවා. ඒ වගේම කාර්යක්ෂමතාවය පිළිබඳවත් අපිට වගකීමක් තියෙනවා. පළදායිතා අමාත්‍යංශයේ අපි ගාව තියෙන පළදායිතා ලේකම් කාර්යාලය. හැබැයි රටේ පළදායිතාව කොතනද තියෙන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් අද මුණ දීලා තියෙනවා. අද මේ රටට බරක් වෙලා තියෙන රාජ්‍යංශය ගැන කතා කරනකොට පඩි සහිත නිවාඩු 45ක් තියෙනවා රාජ්‍ය සේවකයෙකුට. රජයේ නිවාඩු දින 149ක් තියෙනවා ආසන්න වශයෙන්. ඒ අනුව සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් දවස් 365න් වැඩ කරන්නේ දවස් 191යි. ඒකෙත් 9 ඉඳලා 5ට හරියට වැඩ කරනවා නම් ඉතාමත්ම හොඳයි. දක්ෂ වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයේ ඉතාමත්ම හොඳ නිලධාරීන් ඉන්න ගමන් ඔබතුමන්ලා කියනවා වගේම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අපි දැනටමත් පළදායිතා ලේකම් කාර්යාලයට නියෝග ලබා දීලා තියෙනවා. ඉතාමත්ම ඉක්මනින් මේ පළදායිතාව පිළිබඳ පරීක්ෂණ කරන්න ඒ අයගේ ටාගට් එක වැඩ කරන්න යන ක්‍රමවේදයක් හොයන්න කියන එක ජනාධිපතිවරයාත් අයවැය හරහායි සම්බන්ධයෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් වැඩ කරන්න ආයතන 41ක් තියෙනවා. ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් වැඩ කරන්න පසුගිය අවුරුදු කීපය ඇතුළත බිලියන 56ක් වියදම් කරලා තියෙනවා රටේ ව්‍යවසායකයෝ හදන්න. බිලියන 56ක් ආයතන 41ක් කරා ව්‍යවසායකයෝ හදන්න වියදම් කරලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එකම වැඩේට එක එක ආයතන, එකම වැඩේට එක එක ආයතන, හැබැයි ප්‍රතිඵල නැහැ. කොච්චර ව්‍යවසායකයෝ බිහි වෙලාද? වැට් ෆයිල් තියෙන රටේ 8000යි. කෝ ව්‍යවසායකයෝ? රටේ තියෙන ආදායම් බදු ගෙවන ෆයිල් තියෙන කීයද? බොහොම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. කෝ ව්‍යවසායකයෝ? එහෙම වෙන්න බෑ. එහෙනම් මේක අපි වෙනස් කරන්න ඕනි. මේ වෙනස් කිරීමේ ආරම්භය තමයි අපි පටන් ගෙන තියෙන්නේ. දැන් පාඩු ලබන ආයතන තියෙනකොට ඒවා ප්‍රතිව්‍යුහගත කරනකොට කෑ ගහනවා. ඇයි කෑ ගහන්නේ? හැමදාම නිකන් ඉන්න, හැමදාම තාත්තගෙන් පුතාට රස්සාව ගන්න, නිකන් තියෙන බෝනස් ටික ගන්න. හැබැයි මම එකක් මතක් කරනවා, එදා CPC එක මහ බැංකු අධිපතිතුමා කියනවා මම අහගෙන, ලංකා පෙට්‍රෝලියම් එකට ඩොලර් ගේන්න මේ තෙල් ගේන්න සල්ලි නෑ කියලා. ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නෑ කියලා. කාංචන ඇමතුමාගෙන් මම විමසීමක් කළා, ඇයි රුපියල් නැත්තේ කියලා. කෝ දැන් විකුණනවනේ තෙල් විකුණලා එන සල්ලි ටික කෝ කියලා. හැබැයි මහ බැංකු අධිපතිතුමාට අමතක වුණා කියන්නේ ඩොලර් නෑ රුපියලුත් නෑ කියනකොට ඒක නිකන් බලනකොට කාංචන ඇමතුමා රුපියල් ටික හොරකම් කළා වගේ. නෑ, මේ රුපියල් ටික බැංකු වලින් එන්නේ නෑ CPC එකට. ඇයි එන්නේ නැත්තේ? 2002 ඉඳලා ගත්තු දීපු සහනාධාරවලට බැංකු වලට ගෙවන්න තියෙනවා. ඒවා කපා ගන්නවා. බැංකු වලට LCR ඉන්න ගෙවන්න තිබිච්ච සල්ලි වලට ඒවා කපා ගන්නවා. ගත්තු ණය වලට ඒවා කපා ගන්නවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ අද ඊයේ වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. දීර්ඝ කාලීනව තියෙන ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි. අද අපි මේ වැටිච්ච තත්ත්වයට පහුගිය දවස්වල රට ඇති වෙච්ච තත්ත්වයට මේ රට එකපාරට ඩිෆෝල්ට් කරපු එකත් ප්‍රශ්නයක්ද කියලා පහුගිය දවස්වල කතා වුණා. අපි කියන්නේ මෙච්චරයි. අර හර්ෂද සිල්වා මතිතුමා තමයි ওই පිළිබඳව ලොකු කතාවක් කරගෙන ගියේ. ලොකු කතාවක් කරගෙන ගියා. මේ රටේ ණය ගෙවන්න ඕනේ නැහැ කියලා. හැබැයි අපි පොඩ්ඩක් හිමින් මේ ණය ටික ගෙවාගෙන ගියා නම් අපිට මේ තත්ත්වෙපත් වෙන්නේ නැහැ. අපිට ඕන වෙන්නේ මේ රටේ හැමෝත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න. මම කලින් කියපු භූදේශපාලනේ අපි ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව භූදේශපාලනේ ගොදුරක් බවට පත් වෙලා ඒ පීඩනය නිසා අපේ රට ඩිෆෝල්ට් රටක් විදියට පත් වුණාද? එහෙම වුණා නම් ඒක ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ නැතුව භූදේශපාලනේ අපේ පිහිටීම නිවැරදි විදියට පාවිච්චි කරලා මේ රටේ මිනිස්සුන්ට හොඳ රටක් හදන්න අවශ්‍ය කරන පරිසරය හදන්න අපි හැමෝම එකට එකතු වෙන්න ඕනි. ඒකට එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවලට අපි ආරාධනා කරන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් නැගිටින්න. එහෙම නැතුව පක්ෂ විදියට තමන්ගේ හෙට අනිද්දා හෙට මත්විවරණයෙන් මට දිනන්න පුළුවන් වෙයිද බැරිද කියලා හිතන ඒ පටු මානසිකත්වයෙන්, ඒ කොන්දපණ නැති මානසිකත්වයෙන්, ඒ ආසයි බයයි මානසිකත්වයෙන් පැත්තකට ගිහිල්ලා කෙලින් බය නැතුව එකට එක එකතු වෙලා තීන්දුව අරගෙන මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් අපිත් තීන්දුව ගත්ත වගේ එකට එකතු වෙලා වැඩ කරන්න කියලා තමුන් වහන්සේට ආරාධනා කරමින් මන් දිහන වෙනවා බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මාතුමා.